සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස් සුනන්තෝ සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස් නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස් නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස් අතකෝ ආයස්මතෝ අනුරුද්ධස්ස රහෝ ගතස්ස පතිසල්ලීනස්ස එවං චේතසෝ පරිවිතක්කෝ උද්දපාදී පවිවිත්තස්සයන් ධම්මෝ නායන් ධම්මෝ සංඝනිකාරාමස්සාති සද්ධාවන්ත පිනතුනි හැම දිනාම ටික වෙලාවක් ධර්ම ශ්‍රවණේ කරන්නට සූදානම් වෙන්නේ අද දවසේ ධර්ම දේශනාව සඳහා පිස්සු පුරුදු මාතෘකාවම මාතෘකා පාඨයේ හැටියට දේශනා කළේ පසුගිය සති කිහිපෙහි පැහැදිලි කරගෙන ආව දේශනා පෙළෙහි තවත් ඉදිරි දේශනාවක් සිද්ධ කරන්නට අනුරුද්ධ සූත්‍රයේහි සඳහන් වෙන මහා පුරුෂ විතර්ක අට අතුරින් තුන්වැනි මහා පුරුෂ විතර්කය පිළිබඳවයි පසුගිය දේශනාවල අපි කරුණු පැහැදිලි කරන්නට යෙදුනේ. මේ ධර්මයේ පුහුණු කරන්නට අවකාශ ලැබෙන්නේ විවේකයේ ඇසුරු කරන තැනැත්තාටයි සංඝනිකාරාමයට යොමු වුණු තැනැත්තාට නොවේයි කියන මේ කාරණයයි තුන්වෙනි මහා පුරුෂ විතර්කයේ හැටියට අනුරුද්ධ හාමුදුරුවන්ගේ සිහියට නැගෙන්නේ. එතකොට මේ කාරණය පිළිබඳව කාය විවේක, චිත්ත විවේක කියන කාරණා පැහැදිලි කරමින් අපි පසුගිය දේශනා කළේ චිත්ත විවේකයේ ඇති කරගන්නට නීවරණ ධර්මයන් ප්‍රහාණය කිරීම අවශ්‍ය වෙනවා. එහි පළමු වන නීවරණේ කාමච්ඡන්ද නීවරණය දුරු කරන්නේ කොහොමද, එය හඳුනාගන්නේ කොහොමද, එය දුරු කිරීම සඳහා අවශ්‍ය වෙන කරුණු මොනවද කියන කාරණා අපි පසුගිය දේශනාවල එකින් එක පැහැදිලි කරමින් පැමිණිය. එතකොට පසුගිය දේශනාව නිමා කරනකොට යම්කිසි කෙනෙකුට කාමච්ඡන්දය දුරු කරන්න උපකාර වෙන කාරණා හයක් පිළිබඳව අපි සිහිපත් කළා. අසුබ නිමිත්ත ගැනීම, අසුබ භාවනාවෙහි යෙදීම, ඉන්ද්‍රියෙහි වැසූ දොර ඇති බව, භෝජනයෙහි පමණ දන්නා බව, කල්යාණ මිත්‍රයින් ඇති බව, සුදුසු කතා බහ සත්‍රාය කතා කියන මේ කාරණා හය. ඒ දේශනාවේදී අපට ඒ සියල්ලම පැහැදිලි කරන්නට අවකාශයක් ලැබුණේ නැහැ. ඉන් මුල් කාරණා දෙක අපි උදාහරණ සහිතව පැහැදිලි කළා. අසුබ නිමිත්ත ග්‍රහණය කරනවා කියලා කියන්නේ මොකක්ද? අසුබ භාවනාව කියලා කියන්නේ මොකක්ද? ඒ අසුබ භාවනාවේදී අපට පැටලෙන්නට, වැරදෙන්නට පුළුවන් තැන් පැහැදිලි කරමින් අසුබය සහ පිළිකුල් භාවනාව සංසන්දනාත්මකව කතා බහ කරමිනුයි අපි පසුගිය ධර්ම දේශනාව නිමාවට පත් කළේ. එනිසා අද ධර්ම දේශනාවෙන් අපි බලාපොරොත්තු වෙන්නේ ඒ කාමච්ඡන්දේ දුරු කිරීම සඳහා අපට භාවිතා කළ හැකි කාරණාවල ඒ කාරණා හයෙන් කරුණු දෙකයි අපි පැහැදිලි කළේ. ඉතුරු කාරණා හතර පහදා දෙන්නටයි අද ධර්ම දේශනාවෙන් අපි බලාපොරොත්තු වෙන්නේ. පළවෙනි කාරණය අසුබ නිමිත්ත ග්‍රහණය කර ගැනීම, දෙවෙනි කාරණය අසුබ භාවනාව, ඒ දෙක පැහැදිලි කළා. තුන්වෙනි කාරණය තමයි ඉන්ද්‍රියේසු ගුත්තද්වාරතා, ඉන්ද්‍රයන්හි වැසූ දොර ඇති බව කාමච්ඡන්දේ දුරු කරන්නට හේතු වෙනවයි කියන බව තථාගතයන් වහන්සේ දේශනා කරනවා. ඉන්ද්‍රයන්හි වැසූ දොර ඇති බව කියන එකෙන් අදහස් කරන්නේ ලෝකය දැකීම, ලෝකය ඇසීම, මේ ඉන්ද්‍රයන්ගෙන් ලෝකය ස්පර්ශ කිරීම වරදක්ය, ඒ නවත්තන්නට ඕනේ කියන බවක් නොවේ. පිළිතුර අපට මේ ඉන්ද්‍රිය පද්ධතියක් සැකසීලා තියෙන්නේ ලෝකය පිළිබඳව අරමුණු හඳුනා ගන්නටයි. නමුත් යම්කිසි කෙනෙක් මානසික සංවරයකින් තොරව අවිචාරශීලීව ඒ ක්‍රියාවන්හි යෙදෙනකොට ඒ පුද්ගලයාගේ సంతානෙහි කාමච්ඡන්දේ වැඩෙන්නට, කෙලස් වැඩෙන්නට එයම හේතුවක් වෙනවා. අයෝනිසෝ මනසිකාරය. යම්කිසි කෙනෙකුට යෝනිසෝ මනසිකාරයෙන් ඒ තමන් ගන්නා වූ ආරම්මන පිළිබඳව නිවැරදිව දකින්නට පුළුවන් නම් ඒ තනත්තාගේ సంతානෙහි කෙලෙස් ඇද්දවීම බොහෝ දුරට අවම කරගන්නට පුළුවන්කම තියෙනවා. ඒ නිසා මේ ඉන්ද්‍රයන්හි වැසූ දොර ඇති බව කියලා කියන්නේ ඒ ඉන්ද්‍රයන්ගෙන් අරමුණු නොගන්නවා කියන තැන නෙමෙයි, සංවරශීලීව ඒ ඉන්ද්‍රිය පරිහරණය කරනවා කියන අර්ථයයි. දිනක් බුදුරජාණන් වහන්සේ වෙත පැමුණුණා. එදා තථාගතයන් වහන්සේ වැඩ සිටි සමයේහි ඉන්ද්‍රිය භාවනාව පිළිබඳව අතිශයින්ම ප්‍රසිද්ධියක් ඉසුලපු පාරාසරිය කියන බ්‍රාහ්මණයාගේ ශිෂ්‍යයෙක් උත්තර කියන මානවක. බුදුරජාණන් වහන්සේ මේ උත්තර මානවකයාගෙන් අහනවා, මානවකය, ඔබේ ගුරුතුමා ඉන්ද්‍රිය භාවනාව කියාදීම පිළිබඳව බොහොම ප්‍රකට ආචාර්යවරේ. ඔබේ ගුරුතුමා මේ ඉන්ද්‍රිය භාවනාව ගැන කොහොමද උගන්වන්නේ? ඉන්ද්‍රයන් ආරක්ෂා කර ගැනීම, ඉන්ද්‍රයන්ගෙන් කෙලෙස් ඇති නොවන ආකාරයට සංවර වීම පිළිබඳව ඔබේ ගුරුතුමා මොකක්ද කියා දෙන්නේ? එතනදී උත්තර මානවක පැහැදිලි කරනවා, ස්වාමීනි, අපේ ගුරුතුමා අපට කියා දෙන්නේ මේ ඇසින් රූප දකිනකොට අපේ මනසෙහි කාමච්ඡන්දේ, ව්‍යාපාදය, මුලාව ආදිය මතුවෙන්නට තියෙන ඉඩකඩ වැඩි. කනින් ශබ්ද අහනකොට මේ විදිහට මේ ඉන්ද්‍රිය ක්‍රියාත්මක වෙනකොට තමයි බාහිර ලෝකයේ පිළිබඳව අරමුණු ඇලීම් ගැටීම් වශයෙන් මතුවෙලා අපේ මනස ව්‍යාකූල වෙන්නේ. ඒ නිසා මනස ආරක්ෂා කරන්නට ඕන නම්, මනස පිරිසිදු කරන්නට ඕන නම් මේ ඉන්ද්‍රියන්ගෙන් ලෝකය අරමුණු කරන බව නවත්වන්නට ඕන, අරමුණු ග්‍රහණය කිරීම වළක්වන්නට ඕන. ඒ නිසා අපේ ගුරුතුමා අපට කියා දෙනවා ඇසින් රූප දැක්කොත් තමයි ඇලීම් ගැටීම් ආදී ඇති වෙන්නේ. ඒ නිසා ඇසින් රූප බලන්නට එපා. කනින් ශබ්ද ඇහුවොත් තමයි අපට ඇලීම් ගැටීම් ඇති වෙන්නේ. ඒ නිසා කනින් ශබ්ද අහන්නට එපා. නාසයෙන් ගඳ සුවඳ ආග්‍රහණය කළොත් තමයි අපට අර්බුද මතුවෙන්නේ. ඒ නිසා ආග්‍රහණය කරන්න එපා. මෙන්න මේ විදිහට ඉන්ද්‍රිය සංවර කිරීම පිළිබඳව අපේ ගුරුතුමා අපට කියා දෙනවයි කියලා උත්තර මානවකයා පැහැදිලි කළා. එතනදී බුදුරජාණන් වහන්සේ විමසනවා මානවකය, ඉතින් ඇසින් රූප දකින් නැති වෙනකොට අපේ සිත සංවර වෙනවා නම්, කනින් ශබ්ද අහන් නැති වෙනකොට අපේ සිත සංවර වෙනවා නම් මේ ලෝකේ උත්පත්තියෙම අන්ධ විපදිච්චයි නොය අය හඳුන්වන ජාත්‍යන්දයෝ කියලා. ජාතියෙම උපතින්ම අන්ධ වෙච්ච අය. එහෙමනම් ඒගොල්ලන්ගේ සිත බොහෝ සංවර විය යුතුයි නේද? ඒගොල්ලෝ බාහිර ලෝකයේහි රූපාරම්මන ග්‍රහණය කරන්නට අවකාශයක් ඒ අයට නැති නිසා. ඒ වගේම සමහර ඉන්න උපතින්ම බිහිරි අය. එතකොට ඒ විදිහේ අය එහෙමනම් හොඳට මානසික සංවරයක් ඇති අයයි කියලා අපට කිව හැකි නේද? එහෙමනම් මේ විදිහට ඉන්ද්‍රිය නෂ්ටභාවයට පත් වුනොත්, ඉන්ද්‍රිය අකර්මණ්‍ය වුනොත්, අක්‍රිය වුනොත්, ඒ තැනැත්තා ඉතා උසස් මානසික මට්ටමක් තියෙන පිරිසිදු సంతානයක් ඇති කෙනෙක් හැටියටද ඔබේ ගුරුතුමා හඳුන්වනවා. මේ විදිහට විමසනකොට තමයි උත්තර මානවකයාටත් පැහැදිලි වුනේ සැබවින්ම එහෙමනම් පුද්ගලයාට ඉන්ද්‍රියන්ගේ විකෘතිතාවයක් පැවතුනොත් ඒක එහෙමනම් සැබෑ භාවනාවක්ද, සැබෑ මානසික දියුණුවක්ද කියලා ඔහුත් හිතන්නට උත්සාහවත් උනේ. එතනදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මානවකය මේ ආර්ය විනයෙහි ඉන්ද්‍රිය භාවනාවක් උගන්වනවා. මේ ආර්ය විනයෙහි උගන්වන ඉන්ද්‍රිය භාවනාව ඔබේ ගුරුතුමා කියන ඉන්ද්‍රිය භාවනාව වගේ නෙමෙයි. අපට ඇස සාංසාරික කර්ම ශක්තියෙන් පහළ වෙලා තියෙන රූප දකින්න, කන ලැබිලා තියෙන ශබ්ද අහන්නට, ඒ වගේම මේ අවශේෂ සෝත ඝාන ජීවහා කාය මන කියන මේ ඉන්ද්‍රිය අපට පිහිටලා තියෙන්නේ බාහිර ලෝකයේ ස්පර්ශ කරන්නට හඳුනගන්නට. එතකොට ඒ හඳුනගන්නට ලැබෙන අවස්ථා යම් කිසි කෙනෙකුට ගිලිහිලා තියෙනවා නම්, ඉන්ද්‍රිය විකල භාවයකට පත් වෙලා තියෙනවා නම්, ඒ එබඳු අවස්ථා මේ ආර්ය විනයෙහි මේ සම්බුද්ධ ශාසනයෙහි යහපත් අවස්ථා හැටියට නෙවෙයි හඳුන්වන්නේ, අලාභයක් හැටියට, සාංසාරික අකුසල කර්ම විපාකයක් හැටියට. යම් කිසි කෙනෙක් උපතින්ම S2 පේන්නේ නැතුව උපදිනවා නම්, එහෙම නැත්නම් ඉපදුනාට පස්සේ S2 අන්ධ කරගන්නවා නම්, අන්ධ වෙනවා නම්, ඒක කුසල විපාකයක් හැටියට නෙවෙයි මේ ආර්ය විනයෙහි දක්වන්නේ සසර කරන ලද අපරාධයක්, අකුසලයක් නිසා සිද්ධ වෙන අලාභයක්. ඒ නිසා උත්පත්තියෙම අන්ධ බදිර, ඒ කියන්නේ අන්ධ භාවයේ, බිහිරි භාවයේ ඇතිව යම් කිසි කෙනෙක් උපදිනවා නම්, ඒක මේ ආර්ය විනයෙහි වාසනාවක් හැටියට නොවේ, අවාසනාවක් හැටියට, භාග්යක් හැටියට නෙවේ, අභාග්යක් හැටියට හඳුන්වන්නේ කුමක් නිසාද? ඉන්ද්‍රිය නෂ්ට භාවය පුද්ගලයාට ලෝකේ වටහා ගන්නට බාධා කරනවා. පින්නතුනි, දැන් මේ මනුස්ස ලෝකය දහම වටහන්නට, ලෝකේ අවබෝධ කරන්නට සුදුසුම තැන හැටියට බුදු පසේබුදු මහරහතන් වහන්සේලා වර්ණනා කරන්නේ දෙව්බඹුන් පවා මේ මනුලොවට එන්නට ප්‍රාර්ථනා කරන ප්‍රධාන කාරණයක් තමයි මේ ඉන්ද්‍රිය පද්ධතියේ තීක්ෂණ භාවය නිසා තමයි කෙනෙකුට මානසික සංවර්ධනයට මෙහි ඉඩකඩ ලැබෙන්නේ. ලෝකයේහි පවතින ආස්වාදය ආස්වාදයේ හැටියට හඳුනගන්න පුළුවන් වෙන්නේ, එහි පවතින ආදීනවය ආදීනවයේ හැටියට හඳුනාගන්න පුළුවන් වෙන්නේ. මේකෙන් නික්මෙන්නට අවශ්‍ය කලමනා හඳුනාගෙන ඒවා ක්‍රියාත්මක කරමින් නිස්සරණේ නිස්සරණේ හැටියට හඳුනාගන්න පුළුවන් වෙන්නේ මේ තියුණු ඉන්ද්‍රිය පද්ධතියක් ඇතුව පුද්ගලයා මේ මනුකය ලබා ඇති නිසා. ඉතින් දෙව්ලොව යම්කිසි කෙනෙක් ඉපදුනොත් සුගති ආත්ම භාවයක් තමයි දෙව්ලොව කියලා කියන්නේ. කුසල බලයෙන් තමයි උපදින්නේ. නමුත් එහි මේ මනුස්ස ලෝකයේ තරම් ප්‍රකටව මනස පුහුණු කරන්නට තියෙන ඉඩකඩ අඩුයි. ඒ කුමක් නිසාද? සිතූ සැනින් සියල්ල සම්පාදනය වෙනවා. වෙහෙස මහන්සි වෙලා ඉන්ද්‍රියන්ගෙන් ප්‍රත්‍යක්ෂ කරන ස්වභාවයක් නෙවෙයි එහි පවතින්නේ. එනිසාම සිතූ පැතූ ආකාරයෙන් සියල්ල සමෘද්ධිමත් වෙනකොට තෘෂ්ණාවෙන් මනස ව්‍යාකූල වෙනවා විනා, ඒ වගේම සාංසාරික ඇබ්බැහියම නැවත නැවත මතුවෙවි භුක්ති විඳිනවා විනා, අලුතෙන් ලෝකය පිළිබඳව තියුණු විදිහට ස්පර්ශ කරලා එහි තියෙන කටුක බව, එහි තියෙන නිසරු බව ප්‍රත්‍යක්ෂ කරන්නට දෙව්ලෝ තියෙන ඉඩකඩ හුඟක් අඩුයි. එනිසා තමයි දෙවි දේවතාවෝ පවා ඒ දෙව්ලොවින් චුත වෙනකොට දෙවියන් එකතු වෙලා ආයාචනා කරනවා, නිදුකානිනේ සුගතියෙහි උපදින්න, නිදුකානිනේ සුගතියෙහි උපදින්න. මේ කාරණේ තථාගතයන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට පැහැදිලි කරනකොට එක් භික්ෂුන් වහන්සේ නමක් අහනවා, ස්වාමීනි, දෙවියන් සුගතියයි කියලා කියන්නේ කොහාටද? මහණෙනි, දෙවියෝ සුගතියයි කියලා හඳුන්වන්නේ මේ මනුලොවයි. ඒ අය දකිනවා දිවසින් ලෝකයේ දකිද්දී මනස පුහුණු කරන්නට තියෙන සුදුසුම ආත්ම භාවය මේ මනුෂ්‍යාත්ම භාවයයි කියලා එය දකින නිසයි මෙතනට එන්නට ප්‍රාර්ථනා කරන්නේ, ආරාධනා කරන්නේ. නමුත් යම්කිසි කෙනෙක් මේ මනුෂ්‍ය ලෝකයේ ඉපදුනහම ඒතනත්තාට නිවැරදිව ගුණනුවණ වඩන්නට නම් අනිවාර්යෙන්ම ඉන්ද්‍රිය විකෘතිතාවයකින් තොරව තියුණු ඉන්ද්‍රිය ඇතිව අංග සම්පූර්ණ කය ඇතුව උපදින්නට පුළුවන් වෙන්න ඕන. බුදුදහමෙහි යම් කිසි කෙනෙක් උත්පත්තියම අංග විකල වෙනවා නම්, මන්දබුද්ධික වෙනවා නම්, ඉන්ද්‍රිය විකෘතිතාවයකට ලක් වෙනවා නම්, එය දුෂ්ටක්ෂණයක් හැටියටයි හඳුනාගන්නේ. දුෂ්ටක්ෂණ කියලා කියන්නේ ෂණ සම්පත්තියට බාධා කරන අවස්ථා. ෂණ සම්පත්තියයි කියන්නේ කෙනෙකුට මේ ධර්මයේ පුහුණු කරලා අයහපතින් බැහැර වෙලා යහපත අවදි කරලා කෙලෙස් නසන්නට මේ මග පුහුණු කරන්න ලැබෙන අවස්ථාව තමයි ෂණ සම්පත්තියයි කියලා කියන්නේ. එතකොට ඒ ක්ෂණ සම්පත්තියට බාධා කරන බාධක අවස්ථා 8ක් පිළිබඳව ධර්මයේහි සඳහන් වෙන දුෂ්ටක්ෂණ කියලා. දුෂ්ටක්ෂණ කියලා කියන්නේ ෂණ සම්පත්තියට බාධක අවස්ථා. ඉන් එක් අවස්ථාවක් තමයි යම්කිසි කෙනෙක් උපතින්ම අංගහීනව, අංග විකෘතිව, ඉන්ද්‍රිය විපරීතව යම්කිසි කෙනෙක් උපදිනවා නම් ඒ තැනැත්තාට මනුලෝ ඉපදුනා වුණත් මේ ධර්මය ප්‍රගුණ කරන්නට තියෙන ඉඩකඩ ඇහිරිලා යනවා. එනිසා තමයි බුදුරජාණන් වහන්සේ යම්කිසි කෙනෙක් පැවිද්දට පැමිණෙනවා නම් ඒ පැවිදි කරන්නට බලාපොරොත්තු වෙන පුද්ගලයා අන්ධභාවයෙන් එහෙම නැත්නම් දිහිරිභාවයෙන් මේ වගේ ඉන්ද්‍රිය විකෘතිතාවයන්ට ලක් වෙලා තියෙනවා නම් එබඳු පුද්ගලයෝ පැවිදි කරන් නොකළ යුතුයි කියලා බුදුරජාණන් වහන්සේ විනය ප්‍රඥප්ති පවා පනවලා තියෙන්නේ. එබඳු අය නිසා අන් අය මේ ශාසනය පිළිබඳව වරදවා වටහා ගන්නවා එකක්, මෙතන අනාථ මඩමක් වගේ, අනාථයින්ට පිහිට වෙන තැනක් වගේ, අනාථයින්ට රැකවරණේ ලබා දෙන තැනක් විනා මෙතන අපට යමක් අහලා විමසලා තීක්ෂණව උපදේශයක් ගන්නට සුදුසු ආයතනයක් නොවේ කියලා මිනිස්සු කලකිරෙන්නට පුළුවන්. අර වගේ දුර්වල පුද්ගලයෝ මේ ශාසනයට ඇතුල් වුණහම බුදු වික්ෂුන් වහන්සේලාගේ අනුශාසනාව උපදේශය මහජනතාව ගෞරවයෙන් පිළිගත්තොත් තමයි මේක පුහුණු කරන්නට සුදුසු දෙයක්, අපිත් මේක පුරුදු පුහුණු කරන්න ඕන කියලා මහජනතාව පෙළඹෙන්නේ. එතකොට ඒ උපදෙස් දෙන පිරිසම යම් අනුකම්පාවට ලක් විය යුතු දුබලකම් වලින් යුක්ත පිරිසක් නම් අර විදිහට අංගහීන භාවයෙන්, ඒ වගේම විකෘති මනෝභාවයන්ගෙන්, නිවැරදි දැක්මක් නැතුව හැඟීම් වලට වහල් වෙලා ව්‍යාකූලව තමන්ට තමන්වත් පාලනය කරගන්නට බැරුව එබඳු අසරණ භාවයකින් කටයුතු කරන පිරිසක් වුණොත් මේ අය කොහොමද ලෝකෙට උපදෙස් දෙන්නේ, මඟ පෙන්වන්නේ, ඒ අය කියන දේවල් අහලා පුරුදු පුහුණු කරලා අපි කොහොමද යහපතකට පැමිණෙන්නේ කියන අර්බුදේ මතුවෙනෝ. එනිසාම මේ සාසනික සම්ප්‍රදාය ඉදිරියට පවත්වන්නට ඒ බාධාවක් වෙනවා. ඒ විතරක් නෙමෙයි, එහෙම අනිත් අය මොන විදිහෙන් හඳුනාගත්තා වුණත් ඒ පැවිදි වෙන කෙනාටවත් අඩුතරමින් යහපතක් වෙනවා නම් එහෙම පැවිදි කළාට වරදක් නැහැ කියලා බුදුරජාණන් වහන්සේ ඇතැම් විට ඉඩ හරින්නට තිබුණා. නමුත් එහෙම ඉඩක් නොදුන්නේ කුමක් නිසාද? අන් අය වරදවා වටහා ගන්නව පමණක් නෙමෙයි, ඒ අංග හීනතාවයෙන් යුක්ත පුද්ගලයාට, ඉන්ද්‍රිය විකෘතිතාවයෙන් යුක්ත පුද්ගලයාට පැවිදි උනායි කියලා බලාපොරොත්තු වෙන ඉලක්කය සපුරා ගන්නට, ගුණනුවණ වඩන්නට, ලෝකයේ ලෝකයේ හැටියට යථා ස්වභාවයෙන් දැක ගන්නට ඒ ඉන්ද්‍රිය විකෘතිතාවෙම බාධාවක් වෙනවා. ඉතින් ඒ නිසා බුදුරජාණන් වහන්සේ උත්තර මානවකයාට පැහැදිලි කරනවා, මානවකේ මේ ආර්ය විනයෙහි ඉන්ද්‍රිය විකලතාවේ, ඉන්ද්‍රිය හීනතාවේ කියන එක යහපත් දෙයක් හැටියට හඳුනාගන්නේ නැහැ. ඒ නිසා ශක්තිමත් ඉන්ද්‍රිය ඇතිව ඉපදීම, ඇස හොඳට පෙනෙනවා නම්, කන හොඳට ඇහෙනවා නම්, ඒ ඉන්ද්‍රියන්ගේ තීක්ෂණ භාවය යම්කිසි කෙනෙක් සාංසාරික කුසල විපාකයක් වශයෙන් ලබන එක්තරා ශන සම්පත්තිය. එහි ඇති වැරද්දක් නැහැ. නමුත් වරද වෙන්නේ ඒ ඉන්ද්‍රිය පරිහරණය කරන ආකාරය නිවැරදිව හඳුනා ගන්නට බැරි වුණොත් එතනයි වරද වෙන්නේ. ඒ නිසා මේ ආර්ය විනයෙහි ඉන්ද්‍රිය සංවරය කියලා හඳුන්වන්නේ ඉන්ද්‍රිය පරිහරණය නොකර සිටීම නෙවෙයි, ඒ ප්‍රඥාවෙන් යෝනිසෝ මනසිකාරයෙන් පරිහරණය කිරීමයි කියලා මේ ආර්ය විනයෙහි ඉන්ද්‍රිය භාවනාව පිළිබඳව බුදුරජාණන් වහන්සේ පැහැදිලි කිරීමක් කරනවා. දැන් මේවා මේ පංචස්කන්ධේ පහළ වෙලා තියෙන මේ භෞතික වූ ඉන්ද්‍රිය ප්‍රසාද රූප පිළිබඳව විතරක් නෙවෙයි පින්නතුනි, අවශේෂ කරුණු පිළිබඳව උනත් එහෙමයි. යම් කිසි කෙනෙකුට පුණ්‍ය ශක්තියෙන් ධනෙ ලැබෙන්නට පුළුවන්, ගේ දොර ඉඩ කඩම් ලැබෙන්නට පුළුවන්, යාන වාහන ලැබෙන්න පුළුවන්, තනතුරු ලැබෙන්න පුළුවන්, කීර්ති ප්‍රසාද ලැබෙන්නට පුළුවන්, ඒ වගේම දූදරුවන් ලැබෙන්නට පුළුවන්. මේ හැම දෙයක්ම සාංසාරික පුණ්‍ය ශක්තියෙන් කෙනෙකුට ලැබෙන්නට පුළුවන් මේ ජීවිතයේ උත්සාහය වීරියත් එකතු කරගෙන. නමුත් ඔය ලබා ගන්න දෙයින් ඒ තැනැත්තා යහපතක් කරගන්නවද විපතක් කරගන්නවද කියන එක තීරණය වෙන්නේ ඔහු ඒවා පරිහරණය කරන රටාව අනුව. දැන් ධනය යම්කිසි කුසල බලයකින් ලැබුණාය කියලා ඒ ධනය පුද්ගලයාට යහපත සිදු කරනවාමය කියලා අපට ස්ථිර වශයෙන් නිගමනය කරන්න පුළුවන් කමක් නැහැ. ඒතනත්තා ප්‍රඥාවෙන් පරිහරණය කළොත්, ස්ථානෝචිතව කටයුතු කළොත්, දැක්මක් ඇතිව කටයුතු කළොත් ඒ ධනයෙන් ඔහුට යහපතක් කරගන්න පුළුවන්. එහෙම නොවුනොත් ඒ ධනයම ඔහුගේ මෙලෝ පරලෝ පරිහානියට, විනාශයට හේතු වෙන්න පුළුවන්, අපාගත වෙන්නට ඒ නිසාම මං තනා ගන්න පුළුවන්. අර බලය, ගේ දොර ඉඩකඩම්, කීර්ති ප්‍රසාද, තනතුරු, ඒ වගේම දරු සම්පත් ආදී මේ හැම දෙයක්මත් එහෙමයි නිසි විදිහට පරිහරණය කළොත් තමන්ටත් අනුන්ටත් මෙලවටත් පරලවටත් අභිවෘද්ධිය සලස්වා ගන්නට එයම සම්පතක් වෙනවා. නිසි දැක්මකින් තොරව අයථා විදිහට පරිහරණය කළොත් එයම මෙලව පරලව පරිහානියට හේතු වෙන දුර්වල අවස්ථාවක් වෙනවා, දුෂ්ටක්ෂණයක් බවට පත් වෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ යම් කිසි කෙනෙකුට හොඳට පෙනීම ඇති ඇහැක් ලැබෙන්නේ, හොඳට ඇහෙන කනක් ලැබෙන්නේ අකුසලයෙන් නෙමෙයි, අවාසනාවට නෙමෙයි, ඒක සාංසාරික කුසල විපාකයක් වශයෙන් මේ මනුස්ස ලෝකයේ තුල ලැබෙන සම්පතක්. හැබැයි ලැබෙන සම්පතින් මනස විනාශ කරගන්නවද, මනස සංවර්ධනය කරගන්නවද කියන එක තීරණය වෙන්නේ ඒ ඉන්ද්‍රිය පරිහරණය කරන ස්වභාවය මතයි. ඒ නිසා යම් කිසි කෙනෙකුට යෝනිසෝ මනසිකාරයෙන් ඒ ඉන්ද්‍රිය පරිහරණය කරන්න පුළුවන් නම් ඒ තැනැත්තාට මනස විකෘති කරගන්න නැතිව, කෙලසා ගන්න නැතුව මානසික පාරිශුද්ධිය සඳහා ක්‍රියා කරන්නට එයම හේතුවක් වෙනවා. යම් කිසි කෙනෙක් වරදවා ඉන්ද්‍රිය පරිහරණය කරනවා නම් මනස විකෘති වෙන්නට, මනස කෙලසෙන්නට, සසර දික් වෙන්නට, නිවන් මඟ ඇහිරෙන්නට එයම කාරණයක් වෙනවා. ඒ නිසා අර ලෝකය දැකගන්නට අපට මේ ඉන්ද්‍රිය ධර්ම උපකාර කරගන්නටත් පුළුවන්, ලෝකයේ පිළිබඳව මුලා වෙන්නට අපට මේ ඉන්ද්‍රියම පරිහරණය කරන්නත් පුළුවන්. ඒ කියන්නේ අපි සාමාන්‍යයෙන් පරිහරණය කරන හැටියට හැඟීම් වලට වහල් වෙලා ඒ ඉන්ද්‍රිය පරිහරණය කරනවා නම් ඒ දකින දේ, අහන දේ, සිතෙන දේ, දැනෙන දේ හැම දෙයක්ම කෙලෙස් වැඩෙන්නට මුලාව පිණිස හේතු වෙනවා. නමුත් යම් කිසි කෙනෙක් නිවැරදි දැක්මක් ඇතුව ඒ ඉන්ද්‍රිය පරිහරණය කරනවා නම් ලෝකය හඳුනා ගන්නට, යථාභූත ඥාන දර්ශනය ඇති කරන්නට පුද්ගලයාට උදව් වෙන්නෙම මේ ඉන්ද්‍රිය පද්ධතියම තමයි. එතකොට යහපතට හෝ අයහපතට කියන දෙපසටම එකම කාරණා අපිට භාවිතා කරන්නට පුළුවන්. එනිසා බුදුරජාණන් වහන්සේ උත්තර මානවකයාට පැහැදිලි කරනවා, මානවකය මේ ආර්ය විනේහි යම් කිසි කෙනෙක් කුසල බලයෙන් ලබාපු ඇහැ අන්ධ කරගන්න කියලා කියන්නේ නැහැ, කන බිහිරි කරගන්න කියලා කියන්නේ නැහැ, අවශේෂ ඉන්ද්‍රියන් විකෘති කරගන්නට කියලා කියන්නේ නැහැ. ඒවා සසර පුණ්‍ය ශක්තියෙන් ලැබිලා තියෙනවා. හැබැයි ප්‍රඥාවෙන් පරිහරණය කරලා යෝනිසෝ මනසිකාරයෙන් අරමුණු දෙස බලමින් මනස ආරක්ෂා කරගන්නා ක්‍රමයකුයි මේ ආර්ය විනයෙහි ඉන්ද්‍රිය භාවනාව හැටියට දේශනා කරන්නේ. එනිසා තථාගතයන් වහන්සේ පැහැදිලි කරනවා, උත්තර මානවකය යම්කිසි ආර්ය ශ්‍රාවකෙක් ඇහින් රූප දැකලා ඒ පිළිබඳව නිමිති අනුනිමිති වශයෙන් හැඟීම්වරව ග්‍රහණය කළොත් ඒ නිමිති අනුනිමිති උපාදාන කර ගැනීම නිසා ඒතනත්තාට ඇලීම ගැටීම මතුවෙන්න පුළුවන්, රාගය ද්වේෂය මතුවෙන්න පුළුවන්. එනිසා ආර්ය ශ්‍රාවකයා සෝ රූපං දිස්වා න නිමිත්තග්ගාහි හෝති න අනුබ්යංජනග්ගාහි හෝති යත්වාදිකරණමේතං චක්කුන්ද්‍රියං අසංතං විහෙරන්තං අභිජ්ජා දෝමනස්සං අන්වාස්ස වෙය්‍යුං තස්ස සංවරාය පටිපජ්. උත්තර මානවකය යම්කිසි ආර්ය ශ්‍රාවකයෙක් මේ ඉන්ද්‍රිය භාවනාව කරන්නේ ඉන්ද්‍රිය පිළිබඳව අවදියෙන් නොසිටියොත්, යෝනිසෝ මනසිකාරයෙන් නොසිටියොත්, ඒ නොසිටින්නා වූ පුද්ගලයාගේ මනස ලෝභ ද්වේෂ මෝහාදීන් කෙලසන නිසා ඒ බව නුවණින් තේරුම් අරගෙන ආර්ය ශ්‍රාවකයා ඇසින් රූප දකිනකොට නිමිති අනුනිමිති වශයෙන් ඒවා උපාදාන කරන්නේ නැහැ. නිමිති වශයෙන් ගන්නවා කියලා කියන්නේ සමස්තයක් වශයෙන් ගන්නවා. අනුනිමිති වශයෙන් ගන්නවා කියලා කියන්නේ කොටස් කොටස් වශයෙන්. මීට පෙරත් අපි මේව පැහැදිලි කරලා දීලා තියෙනවා. ස්ත්‍රියක් වශයෙන්, පුරුෂයෙක් වශයෙන්, මලක් වශයෙන්, ආහාරයක් වශයෙන් ඒ සමස්තය ග්‍රහණය කිරීම තමයි නිමිති වශයෙන් ගන්නවා කියලා කියන්නේ. අනුනිමිති වශයෙන් ගන්නවා කියලා කියන්නේ ඒවා කොටස් කොටස් වශයෙන්. අර පුරුෂයාගේ මේ ස්ත්‍රියගේ ගමන් විලාසය හොඳයි, ඇස් දෙක හොඳයි, කතා කරන හැටි හොඳයි, බලන හැටි හොඳයි, මූණ ලස්සනයි, කෙස් ටික ලස්සනයි ආදී වශයෙන් කොටස් වශයෙන් උපාදාන කරගෙන ඒවා පිළිබඳව රාග ද්වේෂ මෝහ ආදී මතු කර ගැනීම තමයි නිමිති අනුනිමිති වශයෙන් ගන්නවා කියලා මෙහි සඳහන් කරන්නේ. එතකොට ආර්ය ශ්‍රාවකයා දකිනවා මේ විදිහට නිමිති අනුනිමිති වශයෙන් ආරම්මන ග්‍රහණය කරපු තැන අපේ මනස කෙලසෙනවා. ඒ නිසා ඉන්ද්‍රිය පරිහරණය කිරීම වරදක් නෙමෙයි, ලෝකයේ තුල ජීවත් වෙන්නට, ලෝකයේ දැනගන්නට, ලෝකයේ හඳුනා ගන්නට. නමුත් ඒ හඳුනා ගන්නට දැනගන්නට තියෙන දෙයින් මනස කෙලසා ගැනීම සුදුසු නැහැ. ඒ නිසා මනස නොකෙලසෙන ආකාරයට සිහිනුවණින් යුක්තව ඒ අරමුණු හඳුනාගන්නේ කෙසේද කියලා යෝනිසෝ මනසිකාරයෙන් දකින්නට එතනත්ත උත්සාහ කරනවා. යෝනිසෝ මනසිකාරයයි කියලා කියන්නේ මීට පෙරත් අපි පැහැදිලි කරලා තියෙන යෝනි කියලා කියන්නේ උත්පත්ති ස්ථානය, දේව යෝනි, මනුස්ස යෝනි, තිරිසන් යෝනි ආදි වශයෙන් සඳහන් කරා. යෝනිසෝ මනසිකාර කියලා කියන්නේ ඒ යම් කිසි දෙයක් හටගත්තේ කොහොමද, නිර්මාණය වුණේ කොහොමද, එහි හේතුව මොකද්ද, ඒ නැති වෙන ඵලය කුමක්ද කියලා හේතුඵල වශයෙන් යලි යලිත් විමස විමසා බලන්නට උත්සාහ කරනවා. අනිත්‍ය වශයෙන්, දුක් වශයෙන්, අනාත්ම වශයෙන් ඒ සංස්කාර ධර්මයන්ගේ සැබෑ ස්වභාවය ප්‍රකට කරගන්නට උත්සාහවත් වෙනවා. ඒ නිසා ඒ ධර්මතාවයන් පිළිබඳව හැඟීම්බරව කල්පනා කරනව වෙනුවට සිහියෙන් යුක්තව ඒවා භුක්ති විඳින් නැතිව, එහි කොටස් කරුවෙක් බවට පත් වෙන්නේ නැතුව, එහි ගිලා බසින්නේ නැතිව පසෙක ඉඳලා සිහිනුවණින් දකින්නට පුළුවන් හැකියාව තමයි මෙතන යෝනිසෝ මනසිකාරයයි විමසිලිමත් ප්‍රඥාවයි කියලා හඳුන්වන්නේ. ඒ බඳු තත්ත්වයක් යම්කිසි කෙනෙකුට ඇති කරගන්නට පුළුවන් නම් ඒ තැනත්තාට ටිකෙන් ටික මේ ඉන්ද්‍රිය තුලින් ගන්නා වූ ආරම්මණයන්ගෙන් මනස කෙලෙසන ස්වභාවය ටික ටික අවම කරගන්නට ඒ තැනත්තා දක්ෂ වෙනවා. තේනි සබුදුරජාණන් වහන්සේ උත්තර මානවකයාට පැහැදිලි කරලා දෙනවා, මානවකයා ඔබේ ගුරුතුමා කියන හැටියට නම් ඉතින් ඇස් අන්ධ වෙලා ඉපදීම හෝ ඉපදුනාට පස්සේ ඇස් දෙක අන්ධ කර ගැනීම භාග්යක් වෙන්නට ඕන. මොකද ඇස් දෙක තියෙන නිසා රූප දකිනකොට මනස කෙලසෙනවා. ඒ නිසා ඇසින් රූප නොදකී යුතුයි කියලා අපි අනුශාසනා කළොත් එහෙමනම් ඉතින් දැස නොපෙනී ඉපදීම සහ ඉපදුනාට පස්සේ දැස අන්ධ කර ගැනීම ලාභයක් විය යුතුයි. එහෙම නැත්නම් උත්පත්තියෙම බිහිරිව ඉපදීම හෝ ඉපදුනාට පස්සේ බිහිරිවීම හෝ ලාභයක් විය යුතුයි. ඒ නිසා ඒ එසේ නොවන බව අපි කාටත් ප්‍රකට වෙනවා, පැහැදිලි වෙනවා. ඒ නිසා මේ ආර විනේහි මෙන්න මේ විදිහේ යථාර්ථවාදී වූ ඉන්ද්‍රිය භාවනාවක් යොගන්නන්නේ අර විදිහට අගතිගාමී වූ අන්ධ වූ ඉන්ද්‍රිය භාවනාවක් නොවේ කියලා තථාගතයන් වහන්සේ දේශනා කරනවා. එතකොට මේ කාරණා අපට විශේෂයෙන් වැදගත් වෙනවා මේ ඉන්ද්‍රිය භාවනාවේදී පමණක් නෙවෙයි පින්නතුනේ, මිනිසුන් බොහෝ දේවල් කරන්නට ගිහාම අගතිගාමීව තමයි තීරණ ගන්නට උත්සාහ කරන්නේ. හැබැයි හේතුව දකින්නේ නැහැ, ප්‍රත්‍ය දැකලා ඒ ප්‍රත්‍ය සමග පැටලිලා හේතුව ගැන අමතක කරලා ප්‍රත්‍ය වෙනස් කළාම ගැටලු निराකරණේ වේවි කියලා බොහෝ දෙනා කල්පනා කරනවා. පින්නතුන් අහලා තියෙනවනේ යමක් සිද්ධ වෙන්නේ හේතු ප්‍රත්‍ය සමවායෙන්. එතකොට හේතුව කියන්නේ එකක්, ප්‍රත්‍ය කියන්නේ තව එකක්. හේතුව කියන්නේ යමක් ක්‍රියාත්මක වෙන්න බලපාන මූලික සාධකේ, ප්‍රධාන සාධකේ. ප්‍රත්‍ය කියන්නේ ඒක වැඩි දියුණු කරන්න, ඒක අවස්සන්න, ඒක ක්‍රියාත්මක කරන්න, ඒක බලගන්වන්නට උදව් වෙන බාහිර කාරණ. එතකොට මේ දෙකම එකතු වුනහම තමයි යමක් සක්‍රීය විදිහට ලෝකෙෙහි පල දරන්නේ. දැන් අපි ඉන්ද්‍රයන්ගෙන් අරමුණු ගැනීමේදී යම්කිසි පුද්ගලයෙකුට ඇස පවතිනවා, බාහිර ලෝකයේ ආරම්මන පවතිනවා, මේ දෙක පදනම් කරගෙන චක්කු විඤ්ඤාණය හටගන්නවා. හටගත්තාය කියලා පුද්ගලයාට කුසලයක් හෝ අකුසලයක් සිද්ධ වෙන්නේ නැහැ. ඒවා සාංසාරික කුසල අකුසල කර්මවල විපාක වශයෙන් ක්‍රියාත්මක වෙනවා. නමුත් එතනින් එහාට ඒ තැනැත්තා මේ දැක රූපය නිසා තෘෂ්ණාවක් උපදවා ගන්නවාද, ද්වේෂයක් උපදවා ගන්නවාද, මුලාවක් ඇති කර ගන්නවාද, එහෙම නැත්නම් ප්‍රඥාවෙන් දැකලා සසර ස්වභාවයේ යථා ස්වභාවයෙන් තේරුම් ගන්නවාද කියන එක තම තමන්ගේ ප්‍රඥාවේ ප්‍රමාණය මත තමයි, තම තමන්ගේ පුහුණුවේ ප්‍රමාණය මත, තම තමන්ගේ සිහි කල්පනාවේ වීරිය ප්‍රමාණය මත තමයි ඒවා තීරණය වෙන්නේ. ඒ නිසා කෙනෙකුට ස්ත්‍රී රූපයක් දැකලා රාගය ඇති කර ගන්නත් පුළුවන්, කෙනෙකුට ඒ රූපයම දැකලා වීතරාගී බව ඇති කර ගන්නත් පුළුවන්. ඒ තමන්ගේ මනස පුරුදු පුහුණු කරලා තියෙන රටාව අනුව. පින්නතුන් අහලා ඇති ප්‍රකටම කතා ප්‍රවෘත්තියක් ලංකාවේ සිතුල් පව්වේ භාවනා කරපු එක්තරා ස්වාමින් වහන්සේ නමක්. උන්වහන්සේ අට්ටික සංඥාව මුල් කරගෙන අසුභ භාවනාව දීර්ඝ කාලයක් ප්‍රගුණ කළා. අපි පෙර දිනේ සිහිපත් කළ අසුභයයි කියලා කියන්නේ අර පිළිකුල් සහගත බව කියන එකට වඩා ඉන් ඔබට ගිය ප්‍රඥාවෙන් ලෝකය දකින ස්වභාවය. සරු වශයෙන්, ඇලීම් වශයෙන්, ප්‍රියමනාප වශයෙන්, සුභ වශයෙන් මේ ලෝකේ ගත හැකි කිසිවක්ම නැති බව ප්‍රඥාවෙන් දැකීම තමයි අසුභ භාවනාව තුළ සිද්ධ වෙන්නේ. එතකොට අට්ටික සංඥාව මුල් කොටගෙන උන්වහන්සේ නැවත නැවතත් මේ අසුභ භාවනාව දිගු කලක් ප්‍රගුණ කරලා තිබුණු ස්වාමීන් වහන්සේ නමක්. දිනක් උන්වහන්සේ සිතුල්පව්වේ ඉඳලා අනුරාධපුරයේ පැත්තට උදෑසනම වැඩම කරද්දී අනුරාධපුරයේ හිටපු තරුණ යුවලක් රාත්‍රියේ ඕනෝන් අඩදබර කරගෙන පහවදා උදේම ස්වාමියා සමග අමනාප වෙලා බිරිඳ මහමගට බහිනව තමන්ගේ මව්පියන්ගේ නිවසට යන. ඒ යන අතරමඟදී මහවනේ මැද මහපාරේ හුදකලාව මේ ස්වාමීන් වහන්සේ අනෙක් පසින් වඩිනෝ මේ කාන්තාව අනෙක් පසින් පැමිණන දෙදෙනා එක් අවස්ථාවක මුණගැහෙනවා. ඒ මුණගැහෙන තැනදී මේ කාන්තාව අර ස්වාමීන් වහන්සේගේ ප්‍රසන්න වූ ඉන්ද්‍රයන් දැකලා අතිශයින්ම රාගසිතින් දත් පෙනෙන හැටියට මහ හඬින් සිනාසෙනවා. ඒ සිනාසෙන අවස්ථාවේ මේ හඬ ඇහිලා දැස්සරලා බලනකොටම අර ස්වාමීන් වහන්සේ දකින්නේ මේ කාන්තාවගේ දත් පෙළ පැහැදිලිව උන්වහන්සේ දකිනවා. ඒ දකිනකොටම දීර්ඝ කාලයක් අට්ටික සංඥාව, ඒ කියන්නේ මේ ශරීරයේ මේ පංචස්කන්ධයේහි ඇට සැකිල්ලක් නේද ක්‍රියාත්මක වෙන්නේ, මේ ලේ මස් ආදී ඉවත් කළාට පස්සේ මෙහි ඇලුම් කරන්නට සුදුසු යමක් නැහැ නේද, මේ විදිහට උන්වහන්සේ දිගු කලක් ඒ අට්ටික සංඥාව ප්‍රගුණ කරපු නිසා අර දත් ටික දකිනකොටම උන්වහන්සේට මේ ඇට සැකිල්ලක් කියන බව මනසෙහි ප්‍රකටව මතුවෙන්නට පටන් ගත්තා. එතකොට දැන් මේක නිකම්ම නිකම් මායාකාරීව සිතූ සිතුවිල්ලක් නෙමේ, පැහැදිලිවම මේ පුද්ගල කයක් තුල ක්‍රියාත්මක වෙන යථා ස්වභාවය උන්වහන්සේ අර අස්ති පංජරය තුලින් ප්‍රකටව දැක්කා. ඒ දකිනකොටම මේ පංචස්කන්ධය පිළිබඳව, මේ කය පිළිබඳව උන්වහන්සේට පැවතුණු ඒ සරාගී හැඟීම්, කාම රාගය, පටිඝය කියන මේ ක්ලේශ ධර්ම දෙකම සහමුලින්ම ප්‍රහාණය වෙලා උන්වහන්සේ ඒ මොහොතේම අනාගාමී ඵලය සාක්ෂාත් කළා. ඊට පස්සේ අර පුරුෂයා මේ ස්ත්‍රිය හොයාගෙන එනකොට ස්වාමීනි මේ මගින් කාන්තාවක් ගියාද කියලා අහනකොට උන්වහන්සේ පිළිතුරු දෙනවා, ස්ත්‍රියක්ද පුරුෂයෙක්ද කියන බව නොවේ, ඇට සැකිල්ලක් නම් මේ මග ගමන් කරනවා දුටුවයි කියලා. ඒකෙන් අදහස් කරන්නේ උන්වහන්සේ සාමාන්‍ය දැනීම නැතුව කටයුතු කළා කියන එක නෙවෙයි, ස්ත්‍රියක්ද පුරුෂයෙක්ද කියලා හඳුනා ගන්නට බැරි තරමට බොළඳ වුණා කියන එක නෙමෙයි, ඒ ස්ත්‍රියක්ද පුරුෂයෙක්ද කියන සංඥාවට වඩා උන්වහන්සේ වඩා ප්‍රකටව එතන දැක්කේ මේ පංචස්කන්ධයේ පවතින නිස්සාර භාවය. ඒ නිසරු බව දුටු නිසා තමයි උන්වහන්සේට කාමරාග පටික දුරු කරලා අනාගාමී වෙන්නට පුළුවන් වුණේ. දැන් එතකොට සාමාන්‍ය ලෝකයේ ප්‍රකටම කාරණයක් තමයි තරුණ රූමත් ස්ත්‍රියක් දකිනකොට ස්ත්‍රියකගේ සිනාව දැකලා, සිනා හඬ අහලා, ඒ වගේම ගමන බිමන දැකලා පුරුෂයෙකුට රාගසිත ඇති වෙන්නට පුළුවන්, කාම සංඥා පහළ වෙන්නට පුළුවන් කියන එක තමයි ලෝකයේ සම්මත වූ න්‍යාය. එහෙමනම් යම්කිසි තරුණ පුරුෂේ තරුණ ස්ත්‍රියක් දකිනකොට, ඒ වගේම කටහඬ අහනකොට ඒ පිළිබඳව රාගසිත ඇති වෙන්නට පුළුවන් ය කියන එක ලෝකයේ ප්‍රකට කාරණයක්. නමුත් මෙතනදී ඊට වඩා හාත්පසින්ම වෙනස් දෙයක් තමයි සිද්ධ වෙන්නේ. මේ හාමුදුරුව තරුණ හාමුදුරු නමක් වුණත්, උන්වහන්සේට අර මුණ ගැහුනේ තරුණ ස්ත්‍රියක් වුණත්, ඒ ස්ත්‍රියකගේ රාග සරාගී සිනහව උන්වහන්සේ netතරලා පැහැදිලිව දැක්කා වුණත්, ඒ හඬ උන්වහන්සේ ශ්‍රවණය කළා වුණත්, ඉන් උන්වහන්සේගේ කෙලෙස් වැඩෙනවා වෙනුවට උන්වහන්සේගේ సంతානේ මෙතෙක් පැවතුණු කෙලෙස් ධර්ම ප්‍රහාණය කරන්නට ඒ දර්ශනය ශ්‍රවණයම උන්වහන්සේට උපකාර වුණා. ඒ කුමක් නිසාද? යෝනිසෝ මනසිකාරයෙන් උන්වහන්සේට ප්‍රඥාවෙන් ලෝකේ දකින්නට පුළුවන් වුණු නිසා. එතකොට ඒ අවස්ථාවේ උන්වහන්සේ netin ඒ කාන්තාව නොදැක්කනම්, ඒ වගේම කනින් ඒ හඬ ශ්‍රවණය නොකළනම් සමහර විට උන්වහන්සේ අනාගාමී නොවෙන්නත් තිබුණා ඒ අවස්ථාවේ. එහෙමනම් ඒ දුටු දර්ශනය, ඇසූ ශ්‍රවණය උන්වහන්සේට කෙලෙස් නසන්නට උදව් වුණා. නමුත් යම්කිසි කෙනෙකුට ඒ අවස්ථාවම කෙලෙස් වැඩෙන්නට හේතුවක් වෙන්නට පුළුවන්. එනිසයි බුදුරජාණන් වහන්සේ මෙහි දේශනා කරන්නේ මේ ඉන්ද්‍රිය භාවනාවයි කියලා කියන්නේ. ඉන්ද්‍රයන්හි වැසූ දොර ඇති බව කියලා කියන්නේ අපි දැස පියාගෙන ලෝකේ නොදක ඉන්නවා කියන එකවත්, ඒ වගේම දෙකන වසාගෙන ලෝකයට ඇහුම් කන් නොදී ඉන්නවා කියන එකවත්, නහය වසාගෙන ලෝකයේ ආග්‍රහණය නොකර ඉන්නවා කියන එකවත්, ඒ වගේම රසවත් ආහාර නොගන්නවා කියන එකවත් මේ කිසිවක් නෙවෙයි පින්නතුනේ. ඉන්ද්‍රිය හැටියට පරිහරණය කරනවා ලෝකය හඳුනා ගන්නට. නමුත් හඳුනා ගන්නට තියෙන ඉන්ද්‍රිය හරහා අපි ගන්න අරමුණ තුළින් මනස විකෘති කර ගන්නට තරම් අඥානව ක්‍රියාත්මක නොවේ, හැඟීම් වලට වහල් නොවේ, සිහිය ප්‍රඥාව අවදි කරගෙන යෝනිසෝ මානසිකාරයෙන් ලෝකය දකින්නට උත්සාහ කිරීමයි මෙතන ඉන්ද්‍රියෙහි ගුත්තද්වාරතා, ඒ කියන්නේ ඉන්ද්‍රයන්හි වැසූ දොර ඇති බව, ඉන්ද්‍රිය සංවරය, ඉන්ද්‍රිය භාවනාව කියලා මෙහි සඳහන් කරන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ කෙනෙකුට කාමච්ඡන්දේ දුරු කරන්නට මේ ඉන්ද්‍රයන්හි වැසූ දොර ඇති බව විශේෂයෙන් උපකාර වෙනවා. ඉතින් මේ தත්ත්වය යම්කිසි කෙනෙකුට මතු කර ගන්නට නම් සිහිය ප්‍රධාන වෙනවා. සිහියෙන් දකිනකොට සිහියෙන් අසනකොට තමයි අපි මේ මනෝභාවයන්ට වසඟ නොවි හැබෑ ස්වභාවය අපට හඳුනා ගන්නට පුළුවන් වෙන්නේ. ඒ සිහියෙන් තොර වෙච්ච ගමන්ම අපේ මනසේ අර සුපුරුදු සංඥා ටික තමයි මතුවලා එන්නේ. ඒ කියන්නේ පින්නතුනේ අපි යමක් අහනකොට දකිනකොට ඒවා පිළිබඳව අපි තීරණ ගන්නේ ඒ දකින අහන දේ මතම නෙමෙයි අපි පූර්ව සංඥා වශයෙන් අරගෙන තියෙන දේවල් අනුව තමයි අපි තීරණවලට එළඹෙන්නේ. මේ මොකද්ද මේ මොකද්ද කියන නිගමනවලට එළඹෙන්නේ. එතකොට ඒ පුද්ගලයා සාංශාරික වශයෙන් ගොනු කරගෙන තියෙන සංඥා සංකල්ප මේ ජීවිතේ ගොඩනගාගෙන තියෙන සංඥා සංකල්ප සමාජයෙන් ලැබලා තියෙන ඉගෙනීම දැනුගත්කම අත්දැකීම් සාංශාරික ඇබ්බැහි ඒ වගේම තමන්ගේ පෞද්ගලික මනෝභාවයන් කියන මේ හැම එකක් මතම ලෝකය පිළිබඳව ගන්න අරමුණ අපි විනිශ්චය කරන්නේ කොහොමද කියන බව තීරණය වෙනවා. ඉතින් එක එක්කෙනාගේ අත්දැකීම් වෙනස් නිසා එක එක්කෙනාගේ සිතුම් පැතුම් ආකල්ප වෙනස් නිසා ඒ වගේම සාංශාරික හුරු පුරුදු දැනුගත්කම් ඇබ්බැහි වෙනස් නිසා මේ ලෝකයේහි හැම දෙයක් පිළිබඳවම එක එක්කෙනාට පවතින්නේ වෙනස් වෙනස් ආකාරයේ සංඥා සටහන් ආකල්ප. එතකොට අපි හැම කෙනෙක්ම එකම ලෝකයක් දකින්නේ එකම ලෝකයේ දැක්කා වුණාට අපි හැම කෙනාම ඒන් ගන්නා සංඥාව එකම විදිහ නෙමෙයි. උදාහරණයක් හැටියට අපි 3-4 දෙනෙක් එකට යම්කිසි තැනකට ගිහිල්ලා අපි හිතමු කොළඹ ගිහිල්ලා ඒ කොළඹ තියෙන යම්කිසි ගොඩනැගිල්ලක් අපි හැමදෙනාම එකට නිරීක්ෂණය කරනවා. අපි හිතමු කෞතුකාගාරයට යනවා. කෞතුකාගාරයට ගිහිල්ලා ඒ දේවල් බලනකොට අර 3-4 දෙනාටම එකම විදිහේ සංඥාවක් නෙමෙයි ඇති වෙන්නේ. කෙනෙකුට ඒ පෞරාණික බව පිළිබඳව හැඟීමක් ඇති වෙන්න පුළුවන්. තව කෙනෙකුට අපේ ඉතිහාසය පිළිබඳව හැඟීමක් ඇති වෙන්න පුළුවන්. තව කෙනෙක් හුදෙක් මේවා දැකලා නිකන් තෘප්තියක් ලබන්නට පුළුවන්, ආස්වාදයක් ලබන්නට පුළුවන්, මනස සැහැල්ලු කරගන්න පුළුවන්. තව කෙනෙකුට තමන්ගේ ජාතිය ගැන, තමන්ගේ රට ගැන ලොකු බරපතල හැඟීමක් ඇති වෙන්න පුළුවන්. තව කෙනෙකුට අතීතයේ ජීවත් වෙච්ච අපේ මුතුන් මිත්තන් පිළිබඳව ලොකු ගෞරවයක් ප්‍රසාදයක් ඇති වෙන්නත් පුළුවන්. එතකොට තව කෙනෙකුට අපිත් මෙහෙම කටයුතු කරන්නට ඕන නේද? පිට කොච්චර වගකීමක් තියනවද? අපේ දූදරූපාව මේ විදිහට මේවා පෙන්නලා හොඳ හැඟීමෙන් හදා ගන්නට ඕනේ. එහෙම විවිධ ආකල්ප, විවිධ සිතුම් පැතුම් එනිසා ගොඩනැගෙන්නට පුළුවන්. එක්කමක් නිසාද අර තම තමන් ඒ පිළිබඳව දකින සිතන ආකාරයවත් තර හැමදෙනාම ඇසින් දැකලා එක වගේ සටහනක් තමයි ගන්නෙ. ඒ සටහන ගත්තට මනසින් ඒවා පිළිබඳව විනිශ්චය කරන්නේ, තීරණය කරන්නේ තම තමන්ට අනන්‍ය වූ ආකාරයට. ඒ තම තමන්ට වෙන් වූ ආකාරයට දේවල් පිළිබඳව තීරණ ගන්න නිසා එබඳු පුද්ගලයින්ගේ సంతානෙහි තම තමන්ට අනන්‍ය වූ ආකල්පයක් තමයි එය පදනම් කරගෙන නිර්මාණය වෙන්නේ. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ලෝකය තමන්ගේ මනස තුළ නිර්මාණය වෙනවා. තමන් සිතන ආකාරය, තමන් කල්පනා කරන ආකාරය, තමන්ගේ ආකල්ප සිතුම් පැතුම් වලට අනුකූලව තමන්ගේ సంతානෙහි තමන්ට අනන්‍ය වූ ලෝකයක් නිර්මාණය වෙනවා. පවතින බාහිර ලෝකය අපි කාටත් පොදු ලෝකයයි. ඒ ලෝකයේ පදනම් කරගෙන ඉන්ද්‍රිය හරහා ගන්නා ආරම්මන තුළින් අපි අපට අනන්‍ය වූ ලෝකයක් නිර්මාණය කරගන්නවා. ඒ ලෝකයේ තුල ජීවත් වෙන්නට තමයි තම තමන් උත්සාහවත් වෙන්නේ. එතකොට මේ ස්වභාවයෙන් අපි දකින තාක්කල් අපට ලෝකයේ හැබෑ ස්වභාවය දැකගන්නට ඒ බාධාවක් වෙනවා. යමක් සුබ වශයෙන් ගත්තනම් හැමදාම අපි ඒක සුබ වශයෙන්ම ගන්නවා. යමක් අසුබ වශයෙන් ගත්තනම් ඒක හැමදාමත් අපි අසුබ වශයෙන්ම ගන්නවා. නමුත් එය යථා ස්වභාවයෙන් දකින්න නම් අර පූර්ව සංඥා බැහැර කරලා එහි පවතින ස්වභාවය මොකද්ද කියලා සිහියෙන් දකින්නට අපි උනන්දු වෙන්න ඕන. උදාහරණයක් හැටියට ගත්තොත් අපි හිතමු යම්කිසි පුද්ගලයෙක් අපට පෙර දිනක අනර්ථයක් කරනවා. අපට හිංසාවක් කරනවා. එහෙම නැත්නම් අපට ලැජ්ජා හිතන විදිහට අපවාදයක් කරනවා. යම් අපහසුතාවයකට අපිව ලක් කරනවා. එතකොට අපේ මනසෙහි ඒතනත්තා පිළිබඳව යම්කිසි අප්‍රසාදයක් සටහන් වෙන්නට පුළුවන්. දැන් මේ අප්‍රසාද හැඟීම, මේ සංඥාව අපේ මනසේ අපට අමතක වෙලා ගියා වුණත් අර පුද්ගලයා නැවත දකිනකොට අර සංඥාව අවදි වෙනවා. එතකොට යම් අවස්ථාවක අපි හිතමු අපට සිද්ධ වෙන්නට යන අනර්ථයක් පිළිබඳව, අවැඩක් පිළිබඳව පහදා දෙන්නට ඒතනත්ත අපි හමුවට එනවා. එනකොටම අපට දකින්නකොට මොකද හිතෙන්නේ? ඔන්න අදත් එනවා, මොකක් හරි විනාශයක් කරන්න. අද මොකටද දන්නේ නැන්නේ, එදාමට මෙහෙම කරලා ගියා. අදත් ඒ වගේ මොකක් හරි හිංසාවක් කරන්න, එහෙම නැත්නම් අවකැපෙන වචනයක් කියන්න, එහෙම නැත්නම් අපිට ඊර්ෂ්‍යාවෙන් මොනවා හරි එලාතලා කතා කරන්න, මොකක් හරි විනාශයක් කරන්න මේ නැවතත් පැමිණෙනවා කියන සංඥාවක් තමයි අපිට සැනකින් මනසෙ තහවුරු වෙන්නේ. එතකොට දැන් ඒතනත්ත එන්නේ ඇත්තටම අපිට වෙන්නට යන විනාශයක් වළක්වන්නට, අපිට උදව්වක් කරන්නට, යම්කිසි පූර්ව දැනුවත් කිරීමක් කරන්නට. නමුත් ඒතනත්ත අපට මේ මොහොතේ මිතුරෙක් හැටියට නෙවෙයි හතුරෙක් හැටියටම පෙනෙන්නේ. අර පෙර දවසේහි සිදුණු සිදුවීම පදනම් කරගෙන ඇති කරගත්තු සංඥා තුළින්ම තමයි අපි මේ පුද්ගලයා විනිශ්චය කරන්නට උත්සාහවත් වෙන්නේ. ඉතින් මේවා අභිධර්මයේ පිළිබඳව දන්නා පින්නතුන්ට වඩාම පැහැදිලි වෙනවා. අපි යම්කිසි අරමුණක් ගන්නකොට ඒ අරමුණ පිළිබඳව ඒ පවතින හැටියෙන් තීරණය කරනව වෙනුවට අපේ සංඥා සංකල්ප පදනම් කරගෙන අපේ මනස දේවල් විනිශ්චය කරන හැටි අභිධර්මයේ මනවින් පැහැදිලි කරන චිත්ත වීති පැහැදිලි කරන්නේ. චිත්ත වීතියයි කියලා කියන්නේ යමක් පිළිබඳ ඇතින සිත් පෙළ. ඇසින් රූපයක් දැක්කහම මේ පිළිබඳ සිත් පෙළක් හටගන්න එක හඳුන්වනවා චිත්ත වීතියක් කියලා. කනින් ශබ්දයක් ඇහුවම මේ පිළිබඳ සිත් පෙළක් හටගන්නවා. එතකොට ඇසින් රූපයක් දැක්කහම චක්කු විඥානයේ 15 වීමේ මාත්‍රෙන් ඒක නවතින්නේ නැහැ. ඊළඟට සම්පටිච්ඡන, සම්තිරණ, වොත්තපන, ජවන, තදාරම්මන ආදි වශයෙන් මෙහෙම සිත් පහළ වෙනෝ පේලියක්. ඒක තමයි චිත්ත වීතියයි කියලා හඳුන්වන්නේ. එතකොට අර ඇහින් රූපයක් දැකලා චක්කු විඥානයේ පහළ වුණාම චක්කු විඥාණයෙන් කරන්නේ මෙහෙම රූපයක් කියන සටහන ගන්න එක විතරයි, හඳුන ගන්නවා. එතනින් පස්සේ සම්පටිච්ඡන කියලා තව සිතක් ඇති වෙනවා. ඒකෙන් කරන්නේ අරමුණ පිළිගන්න. ඊළඟට සම්තිරණ කියලා තව සිතක් ඇති වෙනවා. ඒකෙන් කරන්නේ අරමුණ තීරණය කරන එක. කවුද, කින්ද, මන්ද කියලා අර මෙතෙක් අරගෙන තියෙන සටහන් එක්කලා ගලපා බලන එක තමයි එතනින් කරන්නේ. ඊළඟට තව සිතක් ඇති වෙනවා වොත්තපන. ඒ කියන්නේ විනිශ්චය කරන, ව්‍යවස්ථාපනය කරන සිත. අන්න එතනදි තමයි අපි ක්ලේශ වශයෙන් හෝ නිකලස් වශයෙන් හෝ කුසල වශයෙන් හෝ අකුසල වශයෙන් හෝ ඒ ආරම්භනේ පිළිබඳව යම් තීරණයකට එළඹෙන්නේ. මේ මගේ සතුරාය, මේ මගේ මිතුරාය, මේ සත්පුරුෂයෙක්, මේ අසත්පුරුෂයෙක්, මොහොමට අනර්ථ කරන කෙනෙක්, මොහොමට යහපත කරන කෙනෙක්, මේ කල්යාණ මිත්‍රයෙක්, මේ පාප මිත්‍රයෙක් ආදී මේ විවිධ තීරණ වලට අපි එළඹෙන්නේ ඔන්න ඔය අවස්ථාව වෙනකොට. ඉතින් මේවා එක සිතකින් සිත් දෙක තුනකින් වෙනවා නෙවෙයි පින්නතුනි. ඒක තත්පරයකට කෝටි ලක්ෂ ගණනක් වේගවත්ව පහළ වෙන ආයන සිත් පරම්පරාවන්හි කෝටි ගණනක් සිත් පහළ වෙනකොට තමයි අපිට මේවා යම් ප්‍රමාණයකින් ප්‍රකටව දැනෙන්නට ගන්න. ඒ නිසා සිහියෙන් හිටියොත් විතරයි අපිට මේ සිද්ධ වෙන දේ තරමක් දුරට හරි හඳුනා ගන්න පුළුවන් වෙන්නේ. ඒ සෑම සිතක්ම ක්‍රියාත්මක වෙන ආකාරය සාමාන්‍ය පුද්ගලයෙකුට දැක ගන්නට නොහැකි වෙන්න පුළුවන්. නමුත් ඒ ඇතිවෙන ශීඝ්‍ර සිත් සමූහය නිසා ඇතිවෙන ප්‍රතිඵලයවත් අපට යම් ප්‍රමාණයකට හඳුනා ගන්නට නම් සිහියෙන් එදිහා බලන්නට පුළුවන් වෙනවා. දැන් අපට ගොඩාක් වෙලාවට මේ කාරණා කියා දෙනකොට අපට වැටහෙනවා, කියා දෙනකොට තේරෙනවා. හැබැයි ක්‍රියාත්මක වෙනකොට, ඒව අත්විඳිනකොට, මේ කියතකොට අහනකොට තරම් පැහැදිලිව අපට දැනෙන්නේ නැහැ. දැන් යම්කිසි කෙනෙක් කියා දෙද්දී ඒක අහගෙන ඉන්නකොට අපට හොඳට පැහැදිලි චිත්‍රයක්, පැහැදිලි අදහසක් මේ පිළිබඳව එනවා. හැබැයි කියා දීපු දේම අපට සිද්ධ වෙනකොට අර පැහැදිලිතාවය අපේ මනසින් ගිලිහෙනවා. ඒ මොකක් නිසාද? අහගෙන ඉන්නකොට වඩා බොහොම තියුණු විදිහට, කර්කශ විදිහට, එහෙම නැත්නම් වෙනස් විදිහට තමයි දේවල් සිද්ධ වෙනකොට අපට දැනෙන්නේ. අන්න එතනදී ඒ යථා ස්වභාවයෙන් ලෝකයේ දකින්නට, පවතින ආකාරයෙන් ලෝකයේ හඳුනා ගන්නට නම් ඒ පුද්ගලයාට සිහිය අවදි කරගන්නට අවශ්‍යයි කියන බව බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒතර සතිපට්ඨානෙ, මේ පටලැවිල්ල ලෙහන්නට, මේ අරුබුදේ ලෙහන්නට තියෙන එකම ක්‍රමය සතිපට්ඨාන, සිහිය පිහිටුවා ගැනීම පමණයි. ඒතර සිහිය පිහිටුවා ගන්නවා කියලා කියන්නේ මොකක්ද? අර තමන් එහි කොටස්කරුවෙක් වෙලා ඒකට බැසගෙන භුක්ති විඳිනව වෙනුවට අපිට පැත්තක ඉඳන් ඒ දිහා බලන්නට උත්සාහවත් වීම. ඒ කියන්නේ අමතක කරනවා කියන එක නෙමෙයි. පස්සෙක ඉඳලා ඒ දිහා දකින්නට. උදාහරණයක් හැටියට කිව්වොත් බුදුරජාණන් වහන්සේ දේශනා කරන ආනාපාන සති. එතකොට ආශ්වාස ප්‍රශ්වාසය පිළිබඳව සිහිය පිහිටවන්නේ කොහොමද? මේ පිළිබඳව තථාගතයන් වහන්සේ උපමාවක් දේශනා කරනොත් විශාල ප්‍රාසාදයක දොරටුව ළඟ ඉන්න දොරටු පල්ලේ තාම අවධානයෙන් අර දොරටුව දිහා බලාගෙන ඉන්නවා. මොකද ඒක ඔහුගේ රාජකාරිය. එහම බලා ඉන්නකොට මේ දොරටුවෙන් ඇතුල් වෙන අයත් පැහැදිලිව පේනවා, පිට වෙන අයත් පැහැදිලිව පේනවා. ඒ ඇතුල් වෙන පිට වෙන හැම දෙනා පිළිබඳව පැහැදිලි වැටහීමක් මේ තැනත්තාට ඇති වෙනවා. අන්න ඒ වගේ යම්කිසි කෙනෙක් ආස්වාස ප්‍රස්වාසයේ පිළිබඳව අවධානය යොමු කරගෙන සුපරික්ෂාකාරීව ඒ පිළිබඳව බලා ඉන්නට පුළුවන් නම්, දැසින් බලා ඉන්නා වගේ මනසින් අවධානය පිහිටුවාගෙන බලා ඉන්නට පුළුවන් නම්, මේ දීර්ඝ හුස්මක් මේ කෙටි හුස්මක් ආදී වශයෙන් ඒ ආස්වාස ප්‍රස්වාසයේහි යථා ස්වභාවය Tamanට ටික ටික ප්‍රකට වෙන්නට පටන්. හැබැයි අර දොරටුපල්ලා ඒතනත්තා බලා ඉන්නා වෙනකොට ඔහු ඇතුල් වෙන්න පිට වෙන්න උත්සාහ කළොත් ඔහු එහි ක්‍රියාකරුවෙක් බවට පත් වෙනවා. ඔහු ඒකට අන්තර්ගත වෙච්ච පුද්ගලයෙක් බවට පත් වුණොත් ඔහුට මේ ටික පේන්නේ නැතුව යනවා. එතකොට මේ ටික පේන්නට නම් ටිකක් පැත්තකට වෙලා ඒ දිහා බලන්නට ඕන. අපි අපේ මනස දිහා බලද්දී, අපේ ක්‍රියාකාරකම් දිහා බලද්දී, අපේ වචන, අපේ සිතුම් පැතුම් දිහා බලද්දී අපි ටික ටික පුරුදු වෙන්නට ඕන. ඒවැ ක්‍රියාකරුවා හැටියට ආත්මීය වශයෙන් ඒ දිහා බලනවා වෙනුවට ටිකක් පැත්තක ඉඳලා මේ නාම රූප ධර්මවල ක්‍රියාකාරීත්වයක් හැටියට ඒ දිහා බලන්නට තරමක් අපේ මනස පුරුදු පුහුණු කරගන්නට වෙනවා. ඒ පුහුණු කරන ප්‍රමාණයට තමයි එතනත්තගේ සතිපට්ඨානෙ, එහෙම නැත්නම් සිහිය දියුණු වෙන්නේ. සතිපට්ඨාන කියන්නේ සිහිය පිහිටුවා ගැනීම. සිහිය පිහිටුවා ගන්න පුරුදු වෙන ප්‍රමාණයට එතනත්තගේ සති චෛතසික දියුණුවට පැමිණෙනවා. එතකොට දැන් මේ ස්වභාවය අපි යම් තාක් දුරට හුරු පුරුදු කරද්දී අපට දැනෙනවා ඇත්තටම මේ දේවල් වල පැටලෙනවා වෙනුවට අපිට ටිකක් මැදහත් මනසින් ඒවා වටහා ගන්න, හඳුනා ගන්නට අපට පුළුවන් වෙනවා. දැන් මේ කාරණය සාමාන්‍ය ජනවහරේදී ප්‍රකටම කාරණයක්. අපි සාමාන්‍යයෙන් ලෝකේ හඳුන්වනවා පෙරහැරේ යන පුද්ගලයාට පෙරහැර බලන්න බෑ. එවනම් පෙරහැරෙන් පැත්තකට වෙලා ඉන්න කෙනාට තමයි පෙරහැරේ ස්වභාවය පේන්නේ. හොඳ හරි නරක හරි, නටන හැටි හරි, නැටවෙන හැටි හරි, ලස්සන හරි, අවලස්සන හරි, මේ මොකක් හරි පෙනෙන්නට නම් පැත්තකට වෙලා නිසල්මන්ව බලා ඉන්න. එහෙම නැති කෙනාට ඒක පෙනෙන්නේ නැහැ. මොකද තමනුත් යම් කිසි දෙයක නිමග්න වෙලා ගිලිලා ඉන්න නිසා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ඉන්ද්‍රයන්හි ක්‍රියාකාරීත්වය, ඉන්ද්‍රයන්ගෙන් ගන්නා වූ ආරම්මන නිසා අපේ මනස ක්‍රියාත්මක වෙන හැටි මේවා හඳුනා ගන්නට නම් ඒ පුද්ගලයාට නිසල්මන්ව ඒ දිහා බලන්නට යම් හුරුවක් ඇති කරගන්න. ඒවාහි කොටස්කරුවා බවට පත් වෙලා, ඒවාහි කිමිදිලා, එහි නිමග්න වෙලා දේවල් එක්කලා පැටලෙනව වෙනුවට, භුක්ති විඳිනව වෙනුවට පැත්තකින් ඉඳලා අරමුණ දිහා බලන්නට යම් කිසි කෙනෙකුට පූර්ණ අවධානය යොමු කරගන්නට පුහුණු වෙනවා නම්, ඒ පුහුණු වෙන ප්‍රමාණයට ඒ තැනැත්තාගේ සම්මා සතිය වැඩෙන්නට පටන් ගන්න. එතකොට තමයි ඒ සිද්ධ වෙන යහපත හෝ අයහපත අපට ප්‍රකටව පෙනෙන්නට පටන් ගන්න. එනිසා මේ ඉන්ද්‍රිය භාවනාවේදී ඉන්ද්‍රයන්හි වැසූ දොර ඇති බව කියන තැන සිහියෙන් මේ ඉන්ද්‍රිය පිළිබඳව ක්‍රියාත්මක වීමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. ඇසින් රූප ගනිද්දි, කනෙන් ශබ්ද අසද්දි, අවශේෂ ඉන්ද්‍රයන්ගෙන් ආරම්මන ගනිද්දි අපි සිහියෙන් යුක්ත වුණොත් තමයි දිගින් දිගට ඒවා පදනම් කරගෙන කෙලෙස් ධර්ම හට ගන්නවා වෙනුවට අපට විදර්ශනා ප්‍රඥාව අවදි කරගෙන මේ සසර ගමන නිමා කරන්නට, කාමච්ඡන්දේ දුරු කරන්නට, කාම රාගය දුරු කරන්නට ක්‍රියාත්මක වෙන්න පුළුවන් වෙන්නේ. එතකොට මෙහිදී පැහැදිලි කරන්නේ අපි දැන් මේ කාමච්ඡන්දේ දුරු කරන්නා වූ ක්‍රම ගැනයි මේ පැහැදිලි කරන්නේ. එතකොට කාමච්ඡන්දේ ඇති වෙන්නෙම අයෝනිසෝ මනසිකාරය නිසා. අපි මුලින් සිහිපත් කළා තථාගතයන් වහන්සේ දේශනා කරන අත්ති භික්කවේ සුභ නිමිත්තන් තත්ත අයෝනිසෝ මනසිකාර බහුලීකාරෝ. මහණෙනි, මේ ලෝකයේ සුභ වශයෙන් ගන්නට පුළුවන් නිමිති ආරම්මන තියෙනවා. ඒවා පිළිබඳව අයථා විදිහට අසිහියෙන් කල්පනා කරනකොට, අනුවණින් කල්පනා කරනකොට, හැඟීම් බරව කල්පනා කරනකොට ඒ පුද්ගලයාට ඒ හැම එකක්ම සුභ වශයෙන් පෙනෙන්නට පුළුවන්. එහෙම පෙනෙනකොට ඒ පිළිබඳව කාමච්ඡන්දේ, කාමරාගේ වර්ධනය වෙනවා. ඒ වර්ධනය වෙන කාමච්ඡන්දය දුරු කරන්නට නම් ඒ කරුණු පිළිබඳවම, ඒ අරමුණු පිළිබඳවම යෝනිසෝ මනසිකාරයෙන් සිහිනුවණින් දකින්නට ඔහු පුහුණු වෙන්නට ඕන. ඒ පුහුණු වෙන ප්‍රමාණයට ඔහුට දැනෙන්නට ගන්නවා මේ ධර්මතාවයන් මේ විදිහට හිතුවොත් කාමච්ඡන්දේ වැඩෙනවා. හැබැයි මෙහි පවතින මේ හේතුඵල සම්බන්ධතාවය, එහි පවතිනා වූ මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම ස්වභාවය දකිනකොට සැබවින්ම මේවා සුභ වශයෙන් ගන්නට යමක් මෙහි නැහැ නේද කියන මේ සත්‍ය ස්වභාවය ඔහුට ප්‍රකට වෙන්නට පටන් ගන්නවා. අන්න ඒ විදිහට ප්‍රකට වෙන තරමට තමයි ඔහුගේ මනසෙහි අර කාමච්ඡන්දේ වෙනුවට අසුභය අවදි වෙන්නට පටන් ගන්න. එහෙම නැත්නම් කාමච්ඡන්දේ දුරු කරන්නට ඒතනත්තා සමත්. එතකොට අපි මුල් ධර්ම දේශනාවල්දී පැහැදිලි කළා, යම් කිසි කෙනෙකුට කාමච්ඡන්දේ ඇති වුනහම ඒ අරමුණ විතරක් නෙමෙයි ඇතිවෙච්ච කාමච්ඡන්දයත් යලි යලි කාමච්ඡන්දේ හටගන්නන්නට හේතු භූත වෙනවා, පාදක වෙනවා. ඒ කියන්නේ වස්තුකාමයේ පමණක් නොවේ ක්ලේශකාමයත් අපේ මනස අවස්සන්නට හේතුවක් වෙනවා. වස්තුකාමයේ කියලා කිව්වේ අරමුණ පිළිබඳව තියෙන කැමැත්ත කාමච්ඡන්දේ. ක්ලේශකාමයේ කියලා කියන්නේ ඒ අරමුණ ආස්වාදනය කරමින් පහළ වෙච්ච සිත, ඒ මනෝභාවය යලි යලිත් සිහිපත් වෙනකොට යලි යලිත් කාමච්ඡන්දේ අවදි වෙන්නට ඒක කාරණයක් වෙනවා. එතකොට යම්කිසි කෙනෙක් අර සිහියෙන් හිටියොත් දැන් එතනදී මොකද්ද වෙන්නේ? අපි මුල් අවස්ථාවේ ඇහින් රූපය දැකලා කාමච්ඡන්දේ ඇති කරගත්තා. දෙවැනි අවස්ථාවේ ඒ අරමුණ එතන ප්‍රකට නැහැ. නමුත් ඒතනත්තා මනසින්ම අර ආරම්මණය ධම්මාරම්මණයක් හැටියට යලි යලිත් මතු කරමින් දැන් නැවත නැවත භුක්ති විඳිනවා. එතකොට ඇහැ එතනදී ක්‍රියාත්මක නොවුනට මනෝමූලිකව මනෝද්්වාරයෙන් ඒතනත්තා ඒ ආරම්මණය යලි යලිත් උපාදාන කරමින් කාමච්ඡන්දේ මතු කරගන්නට අවස්ථාවක් කරගන්න පුළුවන්. එතකොට අපි ඇස පිළිබඳවත් සිහියෙන් ඉන්නට ඕනේ, කන පිළිබඳවත් සිහියෙන් ඉන්නට ඕනේ, දිව කය පිළිබඳවත් සිහියෙන් ඉන්නට ඕනේ, ඒ වගේම සිත පිළිබඳව හැම විටම අපි සිහියෙන් ඉන්නට ඕනේ. එහෙම නොහිටියොත් අර මුලින් ඇසින් කනෙන් නාසයෙන් දිවෙන් කයින් ගත්තු ආරම්මන, ඒව නිසා ඇතිවෙච්ච මනෝභාවයන් යලි යලිත් මනසෙහි හට ගන්න අවස්ථාවල අපි එතනදි සිහියෙන් යුක්ත නොවුනොත් අපේ මනස තුල අපට නොදැනුවත්වම අර කාමච්ඡන්දේ යලි යලිත් වර්ධනය වෙනවා. ඒ නිසා වස්තුකාමයේ පිළිබඳවත් අපි සිහිනුවණින් කල්පනා කරන්නට ඕනේ, ක්ලේශකාමයේ පිළිබඳවත් සිහිනුවණින් කල්පනා කරන්න ඕන. ඇසින් කනින් දිවෙන් නාසයෙන් ගන්නා දේ පිළිබඳව පමණක් නෙමෙයි, මනසින් අරමුණු කරන දේ පිළිබඳවත් සිහිය පවත්වා ගන්නට පුළුවන් නම් ඒතනත්තාට ඒ ඉන්ද්‍රයන්හි ගුත්තද්වාරතාවය, ඒ කියන්නේ ඉන්ද්‍රයන්හි වැසූ දොර ඇති බව. වැසූ දොර කියලා කියන්නේ වෙන් අරමුණු නොගැනීම නෙමෙයි, අරමුණු ගන්නවා. හැබැයි ඒවා සිහිනුවණින් පෙරා හඳුනා ගන්නට පුළුවන් ගතිය, යෝනිසෝ මානසිකාරයෙන් පත්‍යවේක්ෂා කරමින් දකින ස්වභාවය යම් කිසි කෙනෙකුට ප්‍රකට කරගත්තොත් ඒ කාමච්ඡන්දේ දුරු කිරීමේ ප්‍රධාන හේතුවක් වෙනවයි කියන බව මෙහි පැහැදිලි කරන්නේ. එතකොට කාමච්ඡන්දේ දුරු කරන්නට උදව් වෙන කරුණු වලින් පසුගිය ධර්ම දේශනාවේදී අපි කරුණු දෙකක් පැහැදිලි කළා. අද තුන්වෙනි කාරණයයි අපි පැහැදිලි කළේ, ඉන්ද්‍රියන්හි වැසූ දොර ඇති බව කියලා කියන්නේ කුමක්ද කියන බව. ඒ නිසා මේ දහම් කරුණු මනවින් සිත්හිලා ධාරණය කරගෙන සිහිය ප්‍රඥාව අවදි කරගෙන තමන්ගේ ඉන්ද්‍රිය තුළින් ආරම්මන ග්‍රහණය කරද්දී ඒවා පිළිබඳව අවදිමත් සිතක් පවත්වාගෙන කාමච්ඡන්දය දුරු කරමින් ලෝකේ යථා ස්වභාවයේ මනවින් හඳුනා ගන්නට, ප්‍රඥාව අවදි කර ගන්නට, කෙලෙස් නසන මගට පිවිසෙන්නට හැම දිනාටම ශක්තිය ලැබේවා කියලා අපි ආශිර්වාද කරනවා. මෙතෙක් වේලා ධර්ම ශ්‍රවණය කිරීම තුළින් සිදු කරගත් සියලු කුසල් දෙවියන් සහිත ලෝකයාටත් මේ පරලෝකීය ඥාතීන්ටත් අප හැම දිනාටමත් බුදුපසේ බුදු මහරහතන් වහන්සේ නිවේසනසී පැමිණවදාල උතුම් නිවනින් සැනසීම පිණිසම හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරන්න. ආකාසට්ඨා ච භුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං. ආකාසට්ඨා ච භුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච භුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා.